සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාට. උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනු රිසියෙන් බෞද්ධ ආගවනුදුලියට සවන් දෙන සදැහැති ශ්‍රාවකයන් වෙනුවෙන් ගෙනෙනු ලබන දායකත්ව ධර්ම දේශනාවයි අපි මෙලෙස ආරම්භ කිරීමට සූදානම් වන්නේ. අද මෙම උතුම් සද්ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අපගේ ගෞරව නමස්කාර පූර්වක පාදාභි වන්දනීය ආරාධනාව පිළිගෙන මෙම ධර්ම සභාවට වැඩම කොට වදාළ කුරුණෑගල ඇහැටුවැව කදුරුවැව ධර්මරාජගල අරණ්‍ය සේනාසනාධිපති මහා විහාරීය විනයාලංකාර ශ්‍රාවක සභාවේ ගරු අනුශාසක පූජ්‍යපාද අවසරයි නාවල ධම්මානන්ද ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේව අප සියලු දෙනා සාදුනාද පවත්වා පිළිගනිමු. සාධු සාධු සාධු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. අද මෙම උතුම් සද්ධර්ම දේශනාව සඳහා තමන්ගේ සදැහැති දායකත්වය ලබා දෙන්නේ සිරිඔය මහභාගයේ කිතුල්ගල යන ලිපිණෙහි පදිංචි කේ ප්‍රේමරත්න මහතා ඇතුළු සදැහැති පිරිස විසින්. එසේනම් සුපින්වතුනි, ඒ උතුම් වූ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට මත්තෙන් අප සියලු දෙනා තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට සාදුනාදයක් පවත්වා නමස්කාර පාඨය තෙවරක් සජ්ජායනා කරමු. සාධු සාධු සාධු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි බුද්ධං සරණං
ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
සරණාගමනං සම්පුන්නං
ආම භන්තේ
පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමීරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරේ මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං.
ආම භන්තේ
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා
සාදු සාදු සාදු
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස යෝ වක්කලි ධම්මං පස්සති සෝ මං පස්සති යෝ මං පස්සති සෝ ධම්මං පස්සති ති
සාධු සාධු සාධු
ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ විසින් සංයුත්ත නිකායේ කන්දක වග්ගයට අයත් වක්කලී සූත්‍රාන්ත දේශනාවෙහි වදාරන්නට යෙදුණු ධර්ම පාඨයක් ප්‍රකාශිත වුණේ. මේ පින්වත් සෑම දෙනාම බලාපොරොත්තුව සිටින්නේ දැන් මද වේලාවක් ධර්මශ්‍රවණය කිරීම සඳහායි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතවලට ඉතාම වටිනා ඒ වගේම සිහි කටයුතු නිතර නැවත නැවත නුවණින් සැලකිය යුතු තුම් කාරණා රාශියක් මේ වක්කලී සූත්‍රාන්ත දේශනාවෙහි වක්කලී ස්වාමින් වහන්සේට පැහැදිලි කරලා දීලා තිබෙනවා. තේ අනුසාරයෙන් මේ වක්කලී ස්වාමින් වහන්සේට පැහැදිලි කරපු ධර්ම කාරණා අපේ ජීවිතේටත් ඒක රාශී කරගෙන ඒ අනුව නුවණින් ජීවිතය යථාර්ථය අවබෝධ කරගෙන අප සෑම දිනාටමත් සසර දුකින් අත මිදී වක්කලී ස්වාමින් වහන්සේට මෙන් උතුම් වූ මහරහත් භාවයට පත්වන්නට මේ ධර්මාශ්‍රවණමය කුසලයේ ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවයි ධර්මාශ්‍රවණය කළ යුතු වෙන්නේ. මේ පින්වතුන් වක්කලී ස්වාමින් වහන්සේ ගැන සමහරවට අහලා තියෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂූන් වහන්සේලා අතර බොහොම ශ්‍රද්ධාවන්ත කෙනෙක් තමයි මේ වක්කලී ස්වාමින් වහන්සේ. මේ වක්කලී ස්වාමින් වහන්සේ නිතර බුදුරජාණන් වහන්සේව දැක බලා ගන්න පුළුවන් විහාරයක බුදුරජාණන් වහන්සේ සමගින් නිතර වාසය කිරීම පුරුද්දක් කරගෙන තිබුණා. එක් වස් කාලයක වක්කලී ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමග වැඩ වාසය කරන්නේ නැතුව වෙනත් විහාරයකයි වාසය කළේ. ඒ නිසා වස් කාලයේ අවසන් වෙනකම් බලාපොරොත්තුව හිටියේ ඉක්මනින් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේව දැකබැඳමු තාදා ගන්නට ඕන කියන අදහසින් යුතුවයි. වස් කාලය ඉවරුණායින් පස්සේ වක්කලී ස්වාමින් වහන්සේ රජගහ නුවරට පැමිණියා බුදුරජාණන් වහන්සේ දැකබැඳමු තාදා ගැනීම සඳහා. නමුත් මේ වක්කලී ස්වාමින් වහන්සේට භාග්‍යතුන් වහන්සේ වැඩ සිටිය වේළුවනාරාමයට යන්න පුළුවන් කමක් ලැබුණ නැහැ. මොකද ඒකට හේතුව මේ ස්වාමින් වහන්සේට තිබිච්ච මද අසනීප තත්වයක් උත්සන්න වීම නිසා වක්කලී ස්වාමින් වහන්සේට සිද්ධ වුණා ඇතුළු නුවර කුඹල්හලක සිට ප්‍රතිකාර ලබන්න. ඉතින් මේ වක්කලී ස්වාමින් වහන්සේට උපස්ථාන කරන්න ඉදිරිපත් වෙච්ච ස්වාමින් වහන්සේලාත් වක්කලී ස්වාමින් වහන්සේගේ අසනීප තත්වයේ නිසා කුඹල්හලක තියාගෙන ඒ කිව්වේ වලං හදන ශාලාවක නවත්වාගෙන ප්‍රතිකාර කරා. මේ ස්වාමින් වහන්සේට තිබිච්ච අසනීප තත්වයේ හින්දා තවදුරටත් ගමන් කරන්න බැරි තත්වයක් උදා වුණා. ඉතින් මේ වක්කලී ස්වාමින් වහන්සේ දවස් කිහිපයක් මේ කුඹල්හලේ නවා තැන්ගෙන ප්‍රතිකාර ලැබමින් ඉන්නකොට වක්කලී ස්වාමින් වහන්සේට හිතුණා බුදුරජාණන් වහන්සේට පණිවිඩයක් යවන්න ඕන උපස්ථායක භික්ෂුවක් මගින් කියලා. ලෝපස්ථායක ස්වාමින් වහන්සේ නමකට මතක් කළා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙත ගිහිල්ලා සිරසින් වන්දනා කළා. මගේ වචනෙන් මේ විදිහට කියන්න. ස්වාමීනි, මේ වක්කලී භික්ෂුව බලවත් ලෙස ගිලන්වයි සිටින්නේ. භාග්‍යතුන් වහන්සේට පුළුවන් නම් අනුකම්පා පෙරදැරිව මේ ස්ථානයට වැඩම කරන්න ඉතා යහපතයි කියලා ආරාධනා කළා. ඒ නිසා වක්කලී ස්වාමින් වහන්සේගේ පණිවිඩය ලබාගත්තු මේ උපස්ථායක භික්ෂුව වක්කලි ස්වාමීන් වහන්සේගේ වචනයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න වේළුවනාරාමයට ගිහිල්ලා භාගිතුන් වහන්සේට වන්දනමාන කරලා වක්කලි ස්වාමීන් වහන්සේගේ පණිවිඩය මතක් කරා හිටියා. ස්වාමීනි, මේ වක්කලි භික්ෂුව භාගිතුන් වහන්සේගේ පාසිරසින් වන්දනා කරලා මේ විදිහටත් මතක් කර සිටිනවා. වක්කලි භික්ෂුව බලවත් ලෙස ගිලන්වයි සිටින්නේ. භාගිතුන් වහන්සේට පුළුවන් නම් අනුකම්පා පෙරදැරිව වක්කලි භික්ෂුව වැඩ ඉන්න තැනට සම්ප්‍රාප්ත වනසේක්වා කියලා ආරාධනා කළා. භාගිතුන් වහන්සේත් නිහඬතාවෙන් ඒ ආරාධනාව පිළි අරගෙන භාගිතුන් වහන්සේ සිවුරු පොරවාගෙන වක්කලි ස්වාමින් වහන්සේ ප්‍රතිකාර ලැබමින් හිටපු කුඹල්හල වෙත වැඩම කළා. වක්කලි ස්වාමින් වහන්සේ කෙතරම් අසනීප තත්වයෙන් සයනගතව හිටියත් භාගිතුන් වහන්සේ එනවා දැකලා සයනෙන් නැගිටින ආකාරයක් පළ කළා. බුදුරජාණන් වහන්සේ මතක් කළා වක්කලි කම් නැත, තථාගතයන් වහන්සේ වෙනුවෙන් පැන වූ ආසන තිබෙනවා, භාගිතුන් වහන්සේ වැඩ හිටිනවායි කියලා භාගිතුන් වහන්සේ වැඩ හිටියා. වැඩ ඉඳලා වක්කලි ස්වාමින් වහන්සේගෙන් ප්‍රශ්න කළා, වක්කලි ඔබේ අසනීප තත්වය අඩු වෙනවද වැඩි වෙනවද? කොහොමද අසනීප තත්වය? අඩුවීමක්ද පෙනෙන්නේ, වැඩිවීමක්ද? ඒ වගේම ජීවත් වෙන්න පුළුවන්ද, බෙහෙත් හේත් වලින් යැපෙන්න පුළුවන්ද, ජීවිතේ පවත්වා ගන්න පුළුවන් වෙයි කියලාද හිතෙන්නේ කියලා ඔහම ප්‍රශ්න කළා. ඉතින් බලවත් ලෙස ගිලන්ව හිටපු වක්කලි ස්වාමින් වහන්සේ භාගිතුන් වහන්සේට පිළිතුරු දුන්නා, ස්වාමීනි භාගිතුන් වහන්ස මට ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා හිතෙන්නේ නැහැ. බොහොම අමාරුයි ජීවිතේ පවත්වන්න, මොකද මේ අසනීප තත්ත්වයේ එන්නේ එන්නම උත්සන්න වෙනවා. අඩුවීමක් නම් පෙනෙන්නේ නැහැ. ඒ නිසා ජීවිතය ගැන බලාපොරොත්තු තියාගන්නත් බොහොම අමාරුයි කියලා මතක් කළා. ඉතින් භාග්‍යතුන් වහන්සේ අසනීප තත්ත්වය ගැන ඊට වඩා යමක් විමසන්න ගියේ නැහැ. එපමණයි භාග්‍යතුන් වහන්සේ වක්කලි ස්වාමින් වහන්සේගේ අසනීප තත්ත්වය ගැන විමසුවේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ විමසා වදාළේ හිතේ තත්ත්වය පිළිබඳව, වක්කලි ස්වාමින් වහන්සේගේ හිතේ තත්ත්වය පිළිබඳවයි. දැන් සාමාන්‍යයෙන් කෙනෙක් අසනීප වෙච්චහම, අසනීප වෙලා දැඩි ලෙස ගිලන් වෙච්චහම අද කාලේ නම් ඊට වඩා ටිකක් වෙනස් තත්වයක් ඇති වෙන්නේ. බොහෝ වෙලාවට වැඩිහිටි කෙනෙක් නම් ඒ තැනැත්තාගේ දූ දරුවා, ඥාති හිත මිත්‍රාදීන් බොහෝම කලබල වෙලා අර අසනීප කෙනාව ඉක්මනින් සුවපත් කරගන්න බෝධි පූජා තියනවා, බාරහාර වෙනවා, පිරිත් කියනවා, පිරිත් නූල් ගැට ගහනවා, ස්වාමින් වහන්සේලාවත් වැඩම කරවාගෙන ගිහිල්ලා නිවසට හරි නැත්නම් ආරෝග්‍ය ශාලාවට හරි ඉන්න තැනට වැඩම්වාගෙන ගිහිල්ලා පිරිත් කියවන කොහොම හරි සුව කරගන්න බලනවා. ඉතින් ඒක නරකයි කියනවා නෙමෙයි, කෙනෙක්ගේ සුවය අපි කැමති වෙන්න ඕන. නමුත් පින්වතුනි, දැන් මෙතනදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේවත් වක්කලි ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවපතා පිරිත් කියන්න ගියේ නැහැ, ෂෙත් පතන්න ගියේ නැහැ, අසනීප තත්වය ගැන ඔච්චරයි ඇහුවේ. මොකද ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ සම්බුදු නුවණින් අවබෝධ කළානේ, උපන් සත්වයින්ට ලෙඩ වෙන්න සිද්ධ වෙනවා, වයසට යන්න සිද්ධ වෙනවා, මරණයට පත් වෙන්න සිද්ධ වෙනවා. ඒක උපතත් එක්ක හිමිවන දුක්ඛදායි තත්වයක්, උපත නිසා හට ගන්න තත්වයක්, වළක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. උපන්නොත් ලෙඩ නොවී ඉන්න බෑ. ඉපදිලා ලෙඩ නොවී හිටියොත් තමයි ඒ ගැන පුදුම වෙන්න ඕන. ඉපදිලා වයසට නොයා ඉන්න බෑ. ඉපදිලා මරණයටපත් නොවී ඉන්න බෑ. එහෙම නොවුනොත් තමයි අපි පුදුම වෙන්න ඕන. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වක්කලි ස්වාමින් වහන්සේගේ අසනීප තත්වය ගැන ඊට වඩා වැඩි මනද්දයක් විමසන්න ගියේ නැහැ. ඊළඟට ඇහුවේ හිතේ තත්වය ගැනයි. භාග්‍යතුන් වහන්සේ විමසා වදාලා, වක්කලි ඔබේ හිතේ තත්වය කොහොමද, හිතේ විපිලිසර භාවයක් එහෙම තියෙනවද? වක්කලි ස්වාමින් වහන්සේ පිළිතුරු දුන්නා, ස්වාමීනි මගේ හිතේ ලොකු විපිලිසර භාවයක් තියෙනවා. මොකක් නිසාද විපිලිසර භාවය ඇති වුනේ? සීලේ නිසාද කියලා භාග්‍යතුන් වහන්සේ විමසා වදාලා. දැන් කෙනෙකුගේ චරිතයේ කැළලක් තියෙනකොට කයින් හෝ වචනයෙන් සිද්ධ කළ යම්කිසි වරදක් ගැන නැවත නැවත මතක් වෙනකොට හිතේ විපිලිසර භාවයක් ඇති වෙනවා. අනේ මම මේ වැරද්ද නොකළා නම්, මේ දේ නොකිව්වා නම් කියලා හිතේ පසුතැවීමක් ඇති වෙනවා කළ වරද ගැන, නැත්තම් නොකළ හොඳ ගැන. කෙනෙකුගේ සීලයේ අඩුපාඩු තියෙනකොට ඒ සීලයේ හින්දා විපිලිසර භාවය ඇති වෙන්න පුළුවන්. සිල්වත් කෙනෙකුට පින්වතුනි හිතේ විපිලිසර භාවය ඇති වෙන්නේ නැහැ සීලේ නිසා. මොකද තමන් මේ විදිහේ වැරද්දක් කළා, මේ විදිහේ වැරදි දෙයක් කිව්වා, මේ විදිහේ වැරදි ආකාරයේ පැවැත්මකින් යුක්තයි කියලා තමන්ට තමා චෝදනා කරන්නේ නැහැ සිල්වත් භාවය නිසා. අන්න ඒ හින්දා සීලේහි ආනිසංසයක් හැටියට බුදුරජාණන් වහන්සේ වදාලා සිල්වත් කෙනාට බලාපොරොත්තු වෙන්න පුළුවන් විපිලිසර නොවීම කියන ආනිසංසය. තියන්නේ ඒක නිසා ගිහි පින්වතුන් හැටියට මේ අයත් කයින් සිද්ධ වෙන කාය දුෂ්චරිත, වචනයෙන් සිදුවෙන වාග් දුෂ්චරිත, ඒ වගේම වැරදි ජීවිකාව කියන මේ දුෂ්චරිතයන්ගෙන් වැළකිලා සිල්වත්ව දැහැමින් වාසය කරනවා නම් මේ අත්තන්ටත් නිරන්තරයෙන්ම ජීවිතේ අස්වැසිල්ලක් ලබන්න පුළුවන් සීලය තුළින් හිතේ විපිලිසර භාවය ඇති නොවි හිත බොහොම තැන්පත් වෙනවා, සංසුන් වෙනවා සිල්වත් භාවය නිසා. තියන්නේ හින්දා භාග්‍යතුන් වහන්සේ වක්කලි ස්වාමින් වහන්සේගෙන් විමසුවා හිතේ විපිලිසර භාවයක් ඇති වෙලා තිබෙන්නේ සීලය නිසාද? වක්කලි ස්වාමින් වහන්සේ පිළිතුරු දුන්න, නැත ස්වාමීනි, සීලය සම්බන්ධයෙන් මගේ හිතේ විපිලිසර භාවයක් නැහැ. මොකද ඒකට හේතුව මේ වක්කලි ස්වාමින් වහන්සේ බොහොම සිල්වත් ස්වාමින් වහන්සේ නමක්. ඒ නිසා වක්කලි ස්වාමින් වහන්සේට තමන් වහන්සේගේ සීලය සම්බන්ධයෙන් ගැටලුවක් කුකුසක් හිතේ තිබුණේ නැහැ. එහෙමනම් වෙනත් කාරණාවක් තමයි වක්කලි ස්වාමින් වහන්සේගේ විපිලිසර භාවයට හේතුව. භාග්‍යතුන් වහන්සේ මේ කාරණය ගැනත් ප්‍රශ්න කර හිටිය. එහෙමනම් වක්කලි මොකක් ගැනද ඔබේ හිතේ විපිලිසර භාවයක් තියෙන්නේ? බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්න වක්කලි ස්වාමින් වහන්සේ, ස්වාමීනි, මම භාග්‍යතුන් වහන්සේව තථාගතයන් වහන්සේව දකින්න බොහෝ දවසක් තිස්සේ බලාපොරොත්තුවයි හිටියේ. නමුත් මගේ අසනීප තත්ත්වෙ උත්සන්න වීම නිසා, මට ඇවිද ගන්න තරම් කය ප්‍රාණවත් නොවීම නිසා මට බුදුරජාණන් වහන්සේව දකින්න එන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මෙන්න මේ ගැන හිත හිතා මගේ හිතේ ලොකු විපිලිසර භාවයක් කැළඹීමක් හටගෙන තිබුණා. මට බුදුරජාණන් වහන්සේව දැක ගන්න බැරි වේද? බුදුරජාණන් වහන්සේ දැක ගන්න බැරිවම මරණයට පත් වෙන්න වේද කියලා මට විපිලිසර භාවයක් තිබුණා කියලා භාග්‍යතුන් වහන්සේගේ ප්‍රශ්නෙට වක්කලි ස්වාමින් වහන්සේ උත්තර දුන්නා. දැන් මෙන්න මේ සංවාදයෙන් අපට තවත් කාරණාවක් පැහැදිලි වෙනවා. භාග්‍යවතුන් වහන්සේ හැම වෙලේම බලාපොරොත්තුනේ ශ්‍රාවකයන්ගේ කයේ නිරෝගී බවට වඩා හිතේ නිරෝගී බවයි. බුදුරජාණන් වහන්සේ අවස්ථාවකදී නකුලපිත ගෘහපතිතුමාටත් වදාලා, ගෘහපතිතුමනි, සියුම් සිවියකින් වටවෙච්ච බිත්තරයක් වගේ තමයි මේ ශරීරය. මේ ශරීරයේ ඕනම අවස්ථාවක ගිලන් වෙන්න පුළුවන්, ලෙඩ වෙන්න පුළුවන්. ඒ නිසා ඕනම වෙලාවක ලෙඩ වෙන්න පුළුවන්, ඕනම වෙලාවක බිඳී යන්න පුළුවන් ශරීරයක් දරමින් කවුරු හරි තමන්ගේ නිරෝගී බව ගැන මානෙ ඇති කර ගන්නවා නම් ඒක ඒතනත්තාගේ මෝඩකමක් මිසක් වෙන දෙයක් නෙවෙයි. ඒ හින්දා ගෘහපතිතුමනි, මේ කය ලෙඩ වුණත් කමක් නැහැ, හිත ලෙඩ නොකර නොගෙන වාසය කරන්නේ මී කියලා මෙන්න මේ විදිහටයි ධර්මයේ හික්මෙන්න ඕනේ කියලා වදාලා. ඒ කියන්නේ කය ගිලන් වුණත් කමක් නැහැ, අපි හැම වෙලෙම හිත ලෙඩ වෙන්න නොදී පවත්වා ගන්නයි කටයුතු කළ යුත්තේ. කය කියන එක අපට తాවකාලිකව ලැබිච්ච දෙයක් පමණයි. අපි දන්නවා කොයි කාටත් මරණයේදී මේ කය අහිමි වෙලා යනවා. නමුත් මේ සංසාර පැවැත්ම සිද්ධ වෙන්නේ චිත්ත සාන්තතිය මුල් කරගෙන, හේතුඵල වශයෙන් දිගින් දිගට ඉපදෙමින් නැතිවීමින් ඉපදෙමින් නැතිවීමින් යන චිත්ත සාන්තතිය මුල් කරගෙන තමයි සංසාර පැවැත්ම සිද්ධ වෙන්නේ. සුගතියෙන් දුගතියට, දුගතියෙන් සුගතියට, නැවත සුගතියෙන් දුගතියට යෑම සිද්ධ වෙන්නේ හිතේ සකස් වීම මතයි. කියන්නේ ඒක නිසා කයට වඩා වැදගත් වෙන්නේ පින්වතුනි සිතයි. කයට දක්වන සැලකිල්ලට වඩා අපි වැඩි සැලකිල්ලක් දක්වන්න ඕන හිත පිළිබඳවයි. නමුත් කනගාටුවට කාරණාව පොහොදුන් බොහෝ දෙනෙක් කය ගැන තමයි වැඩි සැලකිල්ලක් දක්වන්නේ. කයේ නිරෝගීකම ගැන තමයි වැඩිපුර හිතන්නේ. දැන් මේ අයත් සමහරලාවට මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරාගෙන ප්‍රාර්ථනා කරනවා. අසුවල් අසුවල් නම් ඇති අයට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසෙන්නේ කියලා මේ කුසලානිසංස බලින්. කෙනෙක්ගේ සුවපත් භාවය බලාපොරොත්තු වෙන එක හොඳයි. නමුත් අපි බලන්න ඕන පින්වතුනි මේ කයේ සුවපත් භාවයට වඩා හිතේ සුවපත් භාවයයි. අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ අපේ හිත මිත්‍ර ඥාති කොයි කාගෙත් සියලු සත්වයන්ගේ හිතේ සුවපත් භාවය ඇතිවීමයි. භාගිතුන් වහන්සේගේ බුද්ධ වචනේ ප්‍රකාශිත වෙන්නේ මේ විදිහට. කය ලෙඩ වුණාට කමක් නැහැ. හිත ලෙඩ කරනවගෙන වාසය කරන්න ඕනේ. ශ්‍රාවකීන් පුරුදු වෙන්න ඕනේ විදිහටයි. නමුත් අද බොහෝ දෙනෙකුගේ ජීවිතවලින් ධර්මයේ ඈත් වීම නිසා බොහෝ දෙනෙක් හිත ලෙඩ කරගෙන කයේ සුවපත් භාවය ගැන තමයි දිවා රාත්‍රී වෙහෙසෙන්නේ. ඉස්පිරිතාල ගානේ, වෛද්‍යවරු ගානේ, උදේ රාත්‍රී නැතිව, දවල් රාත්‍රී නැතුව පාස්සෙන් දුවනවා, දුවනවා, දුවනවා මොකටද? කය සුවපත් කරගන්න. ඒ වුණාට හිත සුවපත් කරගන්න උනන්දු වෙන පිරිස බොහෝම ආඩුයි. බොහෝම සුළු දෙනෙක් තමයි හිත සුවපත් කරගන්න ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය ගරු කරන ගිහි පැවිදි අපි සෑම දෙනාම කයේ සුවපත් භාවයට වඩා සිය දහස් ගුණයකින් සැලකිලිමත් වෙන්න ඕන හිතේ සුවපත් භාවය ගැනයි. මේ අයත් හිතන්න ඕන මගේ හිත සුවපත්වද තියෙන්නේ? හිතින් මම ගිලනෙක්ද කියලා බලන්න. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ මේ වක්කලි ස්වාමින් වහන්සේටත් පැහැදිලි කළේ. කයේ සුවපත් භාවය ගැන ඩිංගක් විමසලා ඊළඟට හිතේ විපිලිසර භාවයක් තියෙනවද නැද්ද කියලායි ප්‍රශ්න කළේ. සීලයේ හිඳ හිතේ විපිලිසර භාවයක් තියෙනවද කියලා ඇහුවහම වක්කලි ස්වාමින් වහන්සේ පිළිතුරු දුන්නා, නෑ ස්වාමීනි, සීලයේ හිඳ මට හිතේ විපිලිසර භාවයක් නැහැ. කාලෙකින් බුදුරජාණන් වහන්සේ දැකවැඳ පුදා ගන්න, දැකබලා ගන්න බැරි වෙච්ච හිඳ තමයි මගේ හිතේ විපිලිසර භාවයක් තියෙන්නේ කියලා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ වක්කලි ස්වාමින් වහන්සේට වදාලා කාගෙත් ඇස් අරවන ප්‍රකාශයක්. භාගතුන් වහන්සේ වක්කලි ස්වාමින් වහන්සේගෙන් අහනවා, කිං තේ වක්කලි මිනා පූති කායන දිත්තේන යෝ වක්කලි ධම්මං පාසති සෝ මං පාසති, යෝ මං පාසති සෝ ධම්මං පාසති. වක්කලි, තථාගතයන් වහන්සේගේ උනත් මේ ශාරීරියේ පිල්ල පිල්ල තියෙන්නේ සෙම්සොටු සැරව, ඒ වගේම මල මුත්‍රා ආදී අපිරිසිදු දේවල්. තථාගතයන් වහන්සේගේ ශාරීරයේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්තයි කියලා බුද්ධ වචනේම ප්‍රකාශිතයි. ඒ වුණත් පින්වතුනි, තථාගතයන් වහන්සේගේ ශරීරයත් ලේමස්නහරින් හැදිච්ච එකක්. තථාගතයන් වහන්සේ දානේ වළඳනවා. දානේ වළඳනකොට ඒවා කුසට ඇතුල් වුණායින් පස්සේ ඒවා දිරාපත් වෙලා අසුචි මල බවට පත් වෙනවා. තථාගතයන් වහන්සේගේ ශරීරයත් කුණප කොටස් වලින් යුක්තයි. කියන්නේ ඒ නිසා තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රී ශරීරය වුණත් කුණු කයක් හැටියට හැඳින්ව, මොකද තමන් වහන්සේත් වළඳන දේ අසුචි මල මූත්‍ර බවට පත් වෙනවා. ඒ නිසා තමන් වහන්සේගේ උනත් මේ ශාරීරිය දිහා බලාගෙන ඉඳීමෙන් ඇති වැඩේ මොකද්ද? ශාරීරිය දැකීමෙන්, බාහිර කය දැකීමෙන් ඇති වැඩේ මොකක්ද? වක්කලි, යමෙක් ධර්මයේ දකිනවා නම්, ධර්මය අවබෝධ කරගන්නවා නම් අන්නේ ශ්‍රාවකයා තමයි තථාගතයන් වහන්සේව හැබෙහිම්ම දකින්නේ. යම් කිසි කෙනෙක් තථාගතයන් වහන්සේව හැබෙහින් දකින්වයි කියලා කියන්නේ ඒ ශ්‍රාවකයා ධර්මයේ දකින කෙනෙක් කියන එකයි. ඉතින් මෙන්න මේ කාරණේ අපි හොඳට හිතන්න ඕන කාරණාවක්. මොකද ඒකට හේතුව අපි කොයි කවුරුත් කැමති බුදුරජාණන් වහන්සේව දැකගන්න. කෙනෙකුට හිතෙන්න පුළුවන්, අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අද දවසේ ජීවමාන වැඩ හිටියානම් කොච්චර හොඳද, අපට භාගිතුන් වහන්සේව දැක ගන්න තිබුණා නම් කොච්චර හොඳද කියලා හිතෙන්න පුළුවන්. නමුත් පින්වතුනි, භාගිතුන් වහන්සේව බාහිර රූපකයින් පමණක් දැක්කට වැඩක් වෙන්නේ නැහැ. භාගිතුන් වහන්සේගේ ධර්මකාය දකින්නේ නැත්තම්. දැන් මේ පින්වතුන් දන්නවා, අහලා තියෙනවා, බුදුරජාණන් වහන්සේව සියසින් දුටු කී දෙනෙක් බුදුරජාණන් වහන්සේට විරුද්ධව කටයුතු කළාද? භාගිතුන් වහන්සේව ඝාතනය කරන්න කටයුතු කළාද? භාගිතුන් වහන්සේට ගිහි කාලේ සමීප ඥාතිවරයෙක් වෙච්ච දේවදත්ත තෙරුව, භාගිතුන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරාන්ට ඉස්සෙල්ලා බෝසත් කාලෙමත් දේවදත්ත තෙරුන් දේවදත්ත කුමාරයා වින්න කාලේ කීප පැත්තකින් ඥාති සම්බන්ධකම තිබුණා. ඉතින් පොඩි කාලේ ඉඳන් හොඳට දන්නා දුන්න කෙනෙක්. ඊට පස්සේ භාගිතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා ශ්‍රාවකීන් පැවිදි කරන්න පටන් ගත්තායින් පස්සේ සාක්‍ය කුමාරවරුත් එක්ක ඇවිල්ලා දේවදත්තත් පැවිද්ද උපසම්පදාව ලබා ගත්තා. භාගිතුන් වහන්සේ වැඩි ඉන්න එකම විහාරේ දේවදත්ත තෙරුණුත් වාසය කළා. භාගිතුන් වහන්සේව කොච්චර නම් දැක්කද? ඇසින් දැක්කට භාගිතුන් වහන්සේගේ ගුණකාය හඳුන ගන්නට දේවදත්ත තෙරුන්ට පුළුවන් කමක් උනේ නැහැ. ධර්මකාය හඳුන ගන්නට දේවදත්ත තෙරුන්ට පුළුවන් කමක් තිබුණේ නැහැ. ධර්මකාය දැක්කේ නැහැ. බාහිරින් පමණයි භාගිතුන් වහන්සේගේ රූපකාය දැක්කේ. අන්න ඒ නිසා මොකද වුනේ? ධර්මකාය හඳුනා ගන්න බැරුව ගිය දේවදත්ත තෙරුන් භාගිතුන් වහන්සේගේ රූපකාය තමයි නැති කරන්න කටයුතු කළේ. භාගිතුන් වහන්සේගේ ධර්මකාය හැම නැති කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. රූපකාය වුණත් වෙනත් කෙනෙකුගේ උපක්‍රමයකින් නැති වෙන එකක් නොවේ කියලා භාගිතුන් වහන්සේ විසින්ම දේශනා කළා. පින්වතුනි, කිසි කෙනෙකුට බාහිර උපක්‍රමයකින් තථාගතයන් වහන්සේව ඝාතනය කරන්න බෑ. තථාගතයන් වහන්සේලාගේ ධර්මතාවක් තථාගතයන් වහන්සේලාම ආයු සංස්කාර අතහැරලා පිරිණිවීමටපත් වීම. ඒ නිසා දේවදත්ත තෙරුන් තථාගතයන් වහන්සේව ඝාතනය කරන්න උත්සාහ කළත් ඒක සාර්ථක වුණේ නැහැ. ඉතින් මෙන්න මේ ආකාරයෙන් අපට පැහැදිලි අපි දැකිය යුත්තේ තථාගතයන් වහන්සේගේ බාහිර රූපකාය නෙමෙයි, තථාගතයන් වහන්සේගේ ධර්මකායයි, තථාගතයන් වහන්සේගේ උතුම් වූ සම්බුද්ධ ගුණ මහිමයයි. ඉතින් දේවදත්ත තෙරුන්ට ඒක දැක ගන්න බැරි වුණා. මොකද ඒකට හේතුව ධර්මය අවබෝධ කරන්ට දේවදත්ත තෙරුන් සමත් නොවෙච්ච නිසායි. ත්‍යන්නේ හිඳ තමයි භාගිතුන් වහන්සේ වදාළේ, යම් කිසි කෙනෙක් ධර්මයේ දකිනවා නම් අන්නේ ශ්‍රාවකයා තමයි තථාගතයන් වහන්සේව හැබෑ ලෙසම දකින්නේ. යම් කිසි කෙනෙක් තථාගතයන් වහන්සේව දකිනවායි කියලා කියන්නේ ධර්මය අවබෝධ කර ගැනීමයි. ඉතින් අන්නේ හිඳ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපි ධර්මය අවබෝධ කර ගන්නට උත්සාහ වෙතොත් අපට පුළුවන් අදටත් භාගිතුන් වහන්සේගේ ධර්මකාය තුලින් භාගිතුන් වහන්සේව දැක බලා ගන්න. ඒ වගේම පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන්න ඉස්සෙල්ලා ආනන්ද ස්වාමින් වහන්සේට මතක් කළා, ආනන්ද තථාගතයන් වහන්සේ පිරිනුවම් පෑවයින් පස්සේ ඔබලාට ගුරුවරයෙක් ශාස්ත්‍රුන් වහන්සේ නමක් නැහැයි කියලා හිතන්න එපා. ශාස්ත්‍රුන් වහන්සේ පිරිනුවම් පෑව අපට දැන් ගුරුවරයෙක් නැහැ, ශාස්ත්‍රුන් වහන්සේ නමක් නැහැ කියලා හිතන්න එපා. ආනන්ද, තථාගතයන් වහන්සේ ඔබලාට යම් ධර්මයක් විනයක් දේශනා කළාද, යම් ධර්මයක් විනයක් පනවා වදාළද, ඒ ධර්ම විනය තමයි තථාගතයන් වහන්සේගේ පිරිනිවීමෙන් පස්සේ ඔබලාට ශාස්ත්‍රුන් වහන්සේ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙමනම් අදටත් අපට ශාස්ත්‍රුන් වහන්සේ ජීවමානයි, භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයත් විනයත් ත්‍රිපිටක බුද්ධ වචනය හැටියට අදටත් විද්‍යමානව පවතිනවා. ඒ නිසා ඒ ධර්මයේ විනය දෙක අදටත් අපේ ශාස්ත්‍රුන් වහන්සේ. ඒ හින්දා ගිහි පැවිදි ශ්‍රාවකීන් ඒ ධර්ම විනය ගරු කරගෙන ඒ ධර්ම විනයෙහි පිහිටා ධර්මානු ධර්ම ප්‍රතිපන්නව කටයුතු කරනවා නම් එබඳු ශ්‍රාවකීන්ට අදටත් දසබලධාරී සර්වඥයන් වහන්සේ ජීවමානයි. ත්‍යන්නේ හින්දා අපි ධර්ම විනය අපේ ශාස්ත්‍රුන් වහන්සේ හැටියට, ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මකාය සම්පත්තිය හැටියට දකිමින් ඒ ධර්ම විනය ගරු කරගෙන ධර්මානු ධර්ම ප්‍රතිපදාවේදී වාසය කරන්නට කටයුතු කළ යුතු යන්න. එතකොට අදටත් අපට ධර්ම විනය තුළින් භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරීන් වහන්සේ දැක ගන්න පුළුවන්. ඒ භාග්‍යතුන් වහන්සේ ගුරු තන්හි තබාගෙන කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම පින්වතුනි, බුදුරජාණන් වහන්සේ තවදුරටත් පැහැදිලි කළා තිබෙනවා සංඝහටිකන්න සූත්‍ර දේශනාවේ, යම් භික්ෂුවක් තථාගතයන් වහන්සේගේ දෙපට සිවුරේ කොන අල්ලගෙන භාග්‍යතුන් වහන්සේ පියවර තබන තැනම පිටිපස්සෙන් පියවර තබමින් භාගිතුන් වහන්සේ පිටුපස්සෙන් පැමිණෙනවා. හැබැයි මේ භික්ෂුව චපලයි. ඒ වගේම මුඛරී දොඩමලුයි. ඒ වගේම විසිරුණු වචන ඇති උඩඟු වූ මානෙන් හිස ඔසවාගත්තු කෙනෙක්. මේ භික්ෂුව තථාගතයන් වහන්සේගේ දෙපට සිවුරේ කොන අල්ලගෙන තබන තබන පියවරක් අනුව පියවර තබමින් පස්සෙන් පැමිණියත් බුදුරජාණන් වහන්සේ ඉන්නේ භික්ෂුවට බොහෝම ඈතින්. ඒ භික්ෂුවත් බුදුරජාණන් වහන්සේට බොහෝම දුරස්ථයි කියලා වදාලා. යම් භික්ෂුවක් වනයේක භාගිතුන් වහන්සේට යොදුන් සිය ගණනක් නමුත් ඈතක ගල්ලෙනක ඉඳමින් විවේකීව තමන්ගේ හිත එකඟ කරගෙන හිතේ තියෙන උඩඟු බව මානය මේවා දුරු කරගෙන කෙලෙස් සංසිඳුවාගෙන වචනය සංවර කරගෙන චපල බව හිතේ නැති කරගෙන වාසය කරනවා. ඒ භික්ෂුව යොදුන් ගණනක් ඈතින් හිටියත් ඒ භික්ෂුව තථාගතයන් වහන්සේට සමීපවයි ඉන්නේ. තථාගතයන් වහන්සේට ඒ භික්ෂුවට සමීපවයි වැඩ හිටින්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. අන්න ඒ අනුව අපට පැහැදිලි කොහොමද අපි තථාගතයන් වහන්සේගේ සමීපයට පත් වෙන්නේ කියන එක. තථාගතයන් වහන්සේ අපෙන් අපේක්ෂා කළ පරිදි සීලෙහි පිහිටා කය වචනය සංවර කරගෙන හිතේ නැගී එන රාග ද්වේෂ මෝහ ඊර්ෂ්‍යා මදමාන ආදී කෙලෙස් දුරු කරගන්න අපි කටයුතු කරනවා නම් හිතත් සංවර කරගෙන දමනය කරගන්න කටයුතු කරනවා නම් අපි හැම වෙලෙම බුදුරජාණන් වහන්සේගේ සමීපේ භාගිතුන් වහන්සේත් අපේ සමීපේ වැඩි ඉන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ධර්මයේ තුලින් තමයි පින්වතුනි අපි හැම වෙලෙම බුදුරජාණන් වහන්සේට සමීප විය යුත්තේ. එහෙම නැතුව බාහිර රූපකාය තුලින් නෙමෙයි. දැන් අද මේ පින්වතුන්ට බුද්ධ ප්‍රතිමා වහන්සේලා විවිධ තැන්වල ඉදිවෙලා තියෙනවා දකින්න පුළුවන්. ලංකාවේ ඒ වගේම ඉන්දියාව, තායිලන්තයේ, බුරුමය, වෙනත් රටවල්, චීනය, ජපානය. ඉතින් ඒ එක් එක් රටවල නිර්මිත බුද්ධ ප්‍රතිමා වහන්සේලා බැලුවාම අපට පේනවා විවිධාකාරයි. දැන් චීනේ නැත්තම් ජපානයේ හදපු බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ලංකාවට ගෙනාවාම සම්පූර්ණයෙන් හැඩරුව මුහුණකට වෙනස්. තායිලන්තේ හදාපු බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ලංකාවට ගෙනාවාම සම්පූර්ණයෙන් හැඩරුව වෙනස්. ඉතින් අපට පේනවා බුදුරජාණන් වහන්සේට විවිධ ස්වරූප තියෙන්න බෑ. තියනුව පේන්නේ මොකක්ද? මේ ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කරන ශිල්පීන් තම තමන්ගේ අදහස් වලට, තම තමන්ගේ සංඥාවට, තම තමන්ගේ හිතේ මැවිච්ච සටහනට අනුව තමයි මේ බුද්ධ ප්‍රතිමා නිර්මාණය කරලා තියෙන්නේ, නෙලලා තියෙන්නේ. එතකොට මේ බුද්ධ ප්‍රතිමා එකක්වත් සැබෑ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිබිම්බයක් නෙමෙයි. ඒ බුද්ධ ප්‍රතිමාව හරිගස්සපු, නිර්මාණය කරපු ශිල්පියාගේ හැඟීමට, අදහසට අනුව සකස් වෙච්ච එකක්. ඒ රූප තුලින් අපි බුදුරජාණන් වහන්සේව දකින්න කියලා හිතාගත්තොත් අපට කවදාවත් හැබෑ බුදුරජාණන් වහන්සේව දකින්න බෑ. නමුත් අද ලෝකයේ තියෙන තරඟකාරී විදිහට හරියට බුද්ධ ප්‍රතිමා ඉදිවෙනවා. 88 රියන්, 90 රියන්, 100 රියන් කියකිය ඔය විදිහට හරියට බුද්ධ ප්‍රතිමා ඉදි වෙනවා. හිටි පිළිම, හිඳි පිළිම, සැතපෙන පිළිම හැමෝම හදාන්නේ තරඟකාරී විදිහට. ලෝකේ ලොකුම එක තමන්ගේ විහාරස්ථානේ හදාන්න, නැත්තම් තමන් දාන්නේ කියන තැනක සකස් කරන්න. නමුත් පින්වතුනි, භාගිතුන් වහන්සේ බලාපොරොත්තු වුණේ නම් ශ්‍රාවකයන්ගෙන් මේක නම් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ගෙන් බලාපොරොත්තු වුණේ නැහැ තමන් වහන්සේගේ බාහිර රූපය තුලින් තමන් වහන්සේව දැකීම. අපට මේ බාහිර බුද්ධ රූප තුලින් බුදුරජාණන් වහන්සේ පිළිබඳ ඇතිවෙන සංඥාව අපේ හිතේ තියාගෙන අපට හැබෑ බුදුරජාණන් වහන්සේ ජීවමානව දැක ගන්නට ලැබුණොත් ඇත්තටම අපට හිතෙන්න පුළුවන් අපි කොච්චර මුලා වෙලා තිබුණාද මේ බුද්ධ රූපවල තිබිච්ච සටහනට කියලා. මේ එකම බුද්ධ රූපයක්වත් අද කාලෙමේ නෙලලා නිර්මාණය කරලා හදලා කරලා තියෙන එකම බුද්ධ රූපයක්වත් බුදුරජාණන් වහන්සේගේ හැබෑ රුවට සම කරන්න බෑ. නමුත් භාගිතුන් වහන්සේම වදාලා තියෙන පරිදි උද්දේශක චෛත්‍ය හැටියට ඒ ප්‍රතිමා වහන්සේලා අරමුණු කරගෙන අපට අපේ ගෞරවය දක්වන්න පුළුවන්, පුද පූජා සත්කාර දක්වන්න පුළුවන්, බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වැඳුම් පිදුම් කරන්න වස්තුවක් අරමුණක් හැටියට ගන්න පුළුවන්. නමුත් පින්වතුනි, අපි ඊට වඩා බලාපොරොත්තු වෙන්න ඕන, ඊට වඩා අපි හිත සකස් කර ගන්න ඕන ධර්මයේ තුලින්ම බුදුරජාණන් වහන්සේව දකින්නයි. බාහිර රුව තුලින් දකින්න නෙමෙයි, ධර්මයේ තුලින්ම බුදුරජාණන් වහන්සේව දකින්නයි. දැන් බලන්න, සමහර බුද්ධ රූපවල තියෙන හිස මුදුනේ කොණ්ඩ ගැටයක් නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට බමුණොත් අවමන් පිණිස ප්‍රකාශ කළේ නැත්තම් භාග්‍යතුන් වහන්සේට මුඩු මහණ කියලා කතා කරපු අවස්ථාගෙන පොත්පත්වල දැක්වෙනවා. ඒකෙන් පේනවා භාග්‍යතුන් වහන්සේට අර බමුණන්ගේ හිස මුදුනේ තිබුණා වගේ කොණ්ඩ ගැටයක් නැහැ. භාග්‍යතුන් වහන්සේ අනුමා නදී තීරයේදී පැවිදි වෙනකොටම කේශච්ඡේදනය කරලා තමයි පැවිදි වුණේ. භාග්‍යතුන් වහන්සේ මගුල් කඩුවෙන් කෙස් සිඳ දාපු වෙලාවේදී භාග්‍යතුන් වහන්සේගේ ඒ කෙස් වැටිය අඟල් දෙකක් පමණ සිඳී ගිහිල්ලා ඒවා දක්ෂිණාවෘතව කැරකිලා හිසට ඇලී ගියා කියලා සඳහන් වෙනවා. යානුව පේනවා භාගිතුන් වහන්සේගේ හිස මුදුනේ කොණ්ඩ ගැටයක් නැහැ කියලා. නමුත් අද නිර්මාණය කරන බොහෝ බුද්ධ රූපවල බුද්ධ ප්‍රතිමාවල හිස මුදුනේ කොණ්ඩ ගැටයක් තියෙනවා. ඉතින් එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ ධර්මයේහි විස්තර වෙන සඳහන් වෙන බුදුරජාණන් වහන්සේගේ රූපකාය ලක්ෂණවත් මේ අද හදන බුද්ධ ප්‍රතිමාවල නැහැ කියන එක. ඉතින් ඒක හින්දා අපි මේ ප්‍රතිමා ගණන වැඩි කර ගන්න නෙමේ බලන්න ඕනේ. හැම වෙලෙම ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේව දකින්නයි. අන්නේ කාරණේ තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වක්කලී ස්වාමින් වහන්සේට පැහැදිලි කළේ. වක්කලී යමෙක් ධර්මයේ දකිනවා නම් ඒ තැනැත්තා තමයි තථාගතයන් වහන්සේව හැබෑ වශයෙන් දකින්නේ. යමෙක් තථාගතයන් වහන්සේව දකිනවා කියන්නේ තැනැත්තා ධර්මයේ දකිනවා කියන එකයි. ඉතින් අන්න ඒකෙන් ද මේ විශාල ප්‍රතිමා වහන්සේලා ඉදිකිරීමේ තරඟයේ වෙනුවට අපි මේ උත්සාහයේ මේ වීරිය මේ කැපකිරීම ධර්මය අවබෝධ කිරීම සඳහා යොමු කර ගන්නවා නම් ගිහි පැවිදි අපි හැම දෙනාම අන්න එතකොට තමයි බුදුරජාණන් වහන්සේ අපේ මේ උත්සාහය පිළිබඳව සතුටු වෙන්නේ. නැතුව තමන් වහන්සේගේ යෝධ පිළිම වහන්සේලා ඉදිකිරීම සම්බන්ධයෙන් නෙමෙයි. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ වක්කලී ස්වාමින් වහන්සේට කරුණු පැහැදිලි කරලා වක්කලී ස්වාමින් වහන්සේගෙන් තවදුරටත් විමසා වදාලා වක්කලී ඔබට මොකද්ද මේ හිතෙන්නේ රූපය සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේගේ රූපකය වේවා ඔබේ ওই ශරීරය වේවා ඔක ස්ථිරව තියෙන දෙයක්ද ඔක වෙනස් වෙන දෙයක් නෙමෙයිද වක්කලී කියලා ප්‍රශ්න කළා. ස්වාමීනි මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච රූපය වෙනස් වෙන එකක් අනිත්‍යයි. හොඳයි වක්කලී අනිත්‍ය වූ රූපය තුළ ඔබට සැපක්ද ඇති වෙන්නේ දුකක්ද කියලා ප්‍රශ්න කළා. දැන් අපි දන්නවා අපේ මේ රූපය කියන්නේ අපේ මේ ශරීරය කියන්නේ වෙනස් වෙන එකක්, ලෙඩ වෙන එකක්, වයසට යන එකක්, මරණයටපත් වෙන එකක්. එහෙමනම් අපට මේ රූපකය තුළින් අපි හිතාගෙන ඉන්න විදිහේ සැපක් ලබන්න බෑ. මේ රූපකය තුළ තියෙන අපට හැම වෙලේම හිස් බවක්, දුකට අයිති බවක්. දැන් බලන්න මේ පින්වතුන්ට ඔය ඉරියව්ව තුළ වුණත් පැය ගාණක් කොහොම එක තැන වාඩි වෙලා ඉන්න බැහැනේ නේ. ටික වෙලාවක් වාඩි වෙලා ඉන්නකොට ශරීරයේ වේදනා ඇති වෙනවා, අපහසුතා නැති වෙනවා. ඉතින් එතකොට නැගිටින්න ඕනේ. ඊයනුව ඒ අනුව අපට පැහැදිලි එක ඉරියව්වකින් වැඩි වෙලාවක් හිටියත් අපට මේ රූපකය නිසා දුක ඇති වෙනවා. ඒ නිසා මේ අනිත්‍ය වෙනස් වෙන රූපකය දුකටයි තිය එකක්. ඒක Tamanට ඕන විදිහට පවතින දෙයක් නෙමෙයි. අපි කැමති මේ රූපකය ලෙඩ වෙන්නේ නැතුව තියනවා නම්. නමුත් අපි කොච්චර බලාපොරොත්තු වුණත් මේ රූපකය ලෙඩ නොවි පවත්වන්න බෑ. අපි කැමති මේ රූපකය වයසට නොයා තියනවා නම් අපි බලාපොරොත්තු වුණාට එහෙම වයසට නොයා ඉන්න බෑ. මේ රූපකය මැරෙන්නේ නැතුව තියනවා නම් අපි කැමති ඥාති හිත මිත්‍රාදීන් සමග අපට හැමදාම ජීවත් වෙන්න තියනවා නම් අපි සතුටුයි. නමුත් අපට ඒක ලබන්න බෑ. එහෙමනම් මේ රූපකය තමන්ගේ කියලා මමයි කියලා සලකනවා නම් ඒක කොච්චර අනුවණකමක්ද? භාගිතුන් වහන්සේ ප්‍රශ්න කළා වක්කලී වෙනස් වෙන සුළු දුකට අයත් මේ රූපය මම කියලා හෝ මගේ කියලා හෝ මගේ ආත්මය වශයෙන් දකින්න සුදුසුද? නැහැ ස්වාමීනි මේ රූපකය මම කියලා හෝ මගේ කියලා හෝ මගේ ආත්මය වශයෙන් දකින්න සුදුසු නැහැ කියලා වක්කලී ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නා. ඒ වගේම වක්කලී ඔබට ඇතිවෙන ඔය සැප දුක් මධ්‍යස්ත වේදනා ඔය හැමදාම ස්ථිරව තියෙනවද? දැන් වක්කලී ස්වාමින් වහන්සේ අසනීපෙන් ඉන්නේ, බලවත් ලෙස ගිලන් වෙලා කායික වශයෙන් උන්වහන්සේට ගොඩක් වේදනා ඇති වෙනවා. ඇඳෙන් නැගිට ගන්න බෑ. භාගිතුන් වහන්සේ විමසනවා ඒ වේදනා, ඒ දුක් වේදනා, සැප වේදනා, මෙදහත් වේදනා, මේ වේදනා විනාශ නොවී හැමදාම ඔහොම තියෙනවද? ස්ථිරව තියෙනවද? වක්කලී ස්වාමින් වහන්සේ වදා පිළිතුරු දුන්න නැහැ ස්වාමිනේ මේ වේදනා විනාශ වෙන සුළු අනිත්‍යයි. හොඳයි අනිත්‍ය වෙනස් වෙන සුළු මේ වේදනා තුළින් ඔබට සැපක්ද දුකක්ද ඇති වෙන්නේ? දුකක් ස්වාමීනි කියලා වක්කලි ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නා. මොකද తాවකාලිකව සැප වේදනාවක් ඇති වුණත් ඒ සැප වේදනා වෙනස් වෙනකොට දුකටයි හැරෙන්නේ. ඊළඟට මේ සැප වේදනා වේවා දුක් වේදනා වේවා මධ්‍යස්ත වේදනා වේවා මේවා හේතුඵල වශයෙන් ඇති වෙන දේවල් මිසක් Tamanට ඕන විදිහට පවත්වන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒක එහෙමද වැටෙන්නේ කොහොමද කියලා ප්‍රශ්න කළාම වක්කලී ස්වාමින් වහන්සේ පිළිතුරු දුන්නා ස්වාමීනි මේ වේදනා මම කියලා හෝ මගේ කියලා හෝ මගේ ආත්මය වශයෙන් පවත්වන්න පුළුවන් දේවල් නෙමෙයි මේවා අනාත්මයි කියලා පිළිගත්තා. ඊළඟට ඔබේ හිතේ ඇතිවෙන සංඥා, දැන් තථාගතයන් වහන්සේගේ රූපේ දැකීමෙන් ඇතිවෙන රූප සංඥාව, තථාගතයන් වහන්සේගේ හඬ ඇසීමෙන් ඇතිවෙන ශබ්ද සංඥාව, මේ ආදී හිතේ ඇතිවෙන සංඥා සටහන් ආදිය, මේවා ස්ථිර දේවල්ද වෙනස් වෙන දේවල්ද වක්කලී කියලා ප්‍රශ්න කළා. ස්වාමීනි, මේ හිතේ හැදෙන සංඥාත් වෙනස් වෙන සුළුයි කියලා පිළිතුරු දුන්නා. මේ වෙනස් වෙන සුළු සංඥා අයිති සැපටද දුකටද වක්කලී කියලා ප්‍රශ්න කළා. භාගිතුන් වහන්සේට පිළිතුරු දෙනවා, වක්කලී ස්වාමින් වහන්සේ, යමක් වෙනස් වෙන සුළු නම් ඒ සංඥාත් අයිති දුකටම තමයි. හොඳයි, වෙනස් වෙන සුළු දුකට අයිති මේ සංඥා මමයි කියලා, මගේ කියලා, මට අයිති කියලා පවත්වන්න පුළුවන්ද? එහෙම බැහැ ස්වාමීනි කියලා වක්කලී ස්වාමින් වහන්සේ උත්තර දුන්නා. වක්කලී, ඔබේ හිතේ පහළ වෙන චේතනාදී සංස්කාර ඔබට හිතුණ තථාගතයන් වහන්සේව දකින්න ඕන කියලා. නමුත් ඒකට අවස්ථාව සැලසුනේ නැහැ. ඊළඟට ඔබ තථාගතයන් වහන්සේව වැඩම කරවා ගත්තා. ඉතින් මේ අනාදී වශයෙන් හිතේ පහළ වෙන චේතනාදී අවශේෂ සංස්කාර ස්කන්ධේ මේවා විස්තර දේවල්ද වෙනස් වෙන සුළු දේවල්ද කියලා ප්‍රශ්න කළා. ස්වාමීනි, මේ සංස්කාරත් ස්කන්ධයට අයිති චෛතසිකත් වෙනස් වෙන සුළුයි. හොඳයි, මේ වෙනස් වෙන සුළු සංස්කාර ස්කන්ධය සැපටද අයිති දුකටද අයිති? ස්වාමීනි, දුකටයි අයිති. හොඳයි, අනිත්‍යෝ දුක්ඛෝ මේ සංස්කාර ස්කන්ධයට අයිති චෛතසිකත් මම කියලා හෝ මාගේ කියලා හෝ මාගේ ආත්මය වශයෙන් පවත්වන්න පුළුවන්ද? එහෙම බැහැ ස්වාමීනි කියලා පිළිතුරු දුන්නා. හොඳයි වක්කලී, ඔබට මොකක්ද හැඟෙන්නේ? ඔබේ සිත නিত্য දෙයක්ද, වෙනස් නොවී ස්ථිරව පවතින දෙයක්ද? නැත ස්වාමීනි, හිතත් අනිත්‍යයි වෙනස් වෙනවා. දැන් බලන්න, අපි දන්නවා උදේ හිටන් හවස වෙනකන් කොච්චර සිතවිලි අපි තුල ඇති වෙනවද කියලානේ. උදේ අලුයම අවදි වෙච්ච මොහොතේ ඉඳන් රෑ නිින්දට යනකන් කොච්චර දේවල් අපි හිතනවද? එක හිතක් එක මොහොතක් පවතිනව නෙමෙයි. එක හිතක් ඇති වෙලා පැවතිලා බිඳී යනකොට වෙනත් අරමුණක් අරගෙන තවත් හිතක් ඇති වෙනවා. ඒ අරමුණ ඉපදිලා පැවතිලා ඒ අරමුණ අනුව ඇති වෙන හිත ඉපදිලා පැවතිලා බිඳී යනකොට තවත් අරමුණක් අනුව තවත් හිතක් ඇති වෙනවා. මේ විදිහට පින්වතුනි, ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ආයතන හයෙම් එක හිතකට අනතුරු එක හිතක් වශයෙන් සිත් කෝටි ලක්ෂ වාරයක් නිමේෂයකටත් පහළ වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට භාගිතුන් වහන්සේ සිතේ වෙනස් වීම ගැනත් ප්‍රශ්න කළාම වක්කලී ස්වාමින් වහන්සේ හිතත් වෙනස් වෙන සුළු බව තේරුම් අරගෙන පිළිතුරු දුන්නා. වෙනස් වෙන හිත අයිති සැපටද දුකටද කියලා ප්‍රශ්න කළා. දුකටයි ස්වාමිනී කියලා පිළිතුරු දුන්නා. වෙනස් වෙන දුකට අයිති හිතත් මම කියලා මගේ කියලා මගේ ආත්මය වශයෙන් ගන්න පුළුවන්ද කියලා ප්‍රශ්න කළා. මෙහෙම බෑ ස්වාමිනී කියලා පිළිතුරු දුන්නා. භාගිතුන් වහන්සේ තවදුරටත් අදාළනවා, වක්කලී, ඔන්න ඔය විදිහට යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතයේ තුලින්ම මේ පංචස්කන්ධය වහා වෙනස් වී යන අනිත්‍ය දෙයක් හැටියට දකිනවනම්, මේක දුකට අයිති දෙයක් හැටියට දකිනවනම්, තමන්ගේ වසඟෙහි පවත්වන්න බැරි දෙයක් හැටියට දකිනවනම්, ඒ ශ්‍රාවකයා මේ පංචස්කන්ධය ගැන කලකිරෙනවා. ඒ කියන්නේ වෙනස් වෙන දුකට අයිති තමන්ගේ නොවන දෙයක් අපි මෙච්චර කාලයක් මේ සංසාරේ තමන්ගේ කියලා මුලා වෙලා මේක අල්ලගෙන කොච්චර දුක් විඳගෙන ආවද, කොච්චර දුකක් අපි මේ පංචස්කන්ධයේ හින්දා අත්විඳද, ඒ ආත්ම භාවයන්හි කොච්චර රැවටීමකට අපි හසු වෙලා හිටියද කියලා තේරුම් අරගෙන මේ පංචස්කන්ධය ගැන කලකිරෙනවා. එයා තවදුරටත් ඒක ඇලෙන්නේ නැහැ. ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ. කලකිරෙන කෙනාෙහි හිත පිහිටුවන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ. යාගේ හිතේ පංචස්කන්ධය පිළිබඳ උපාදානයෙන් නිදහස් වෙලා මාර්ගඵල අවබෝධයෙන් සියලු කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් වූ විමුක්තියටපත් වෙනවා කියලා වදාළා. ඒ නිසා වක්කලී, අන්න ඒ ආකාරයට ඔබත් ධර්මයේ දැකලා ඒ තුලින් විමුක්ත සිතක් ඇති කරගන්න කියලයි භාග්‍යතුන් වහන්සේ වක්කලී ස්වාමින් වහන්සේට උපදෙස් දුන්නේ. එහෙම කියලා භාග්‍යතුන් වහන්සේ පිටත් වුණා. භාග්‍යතුන් වහන්සේ වැඩම කළායින් පස්සේ වක්කලී ස්වාමින් වහන්සේ කල්පනා කළා, තථාගතයන් වහන්සේ බොහෝම කරුණාවෙන් මගේ ළඟටම ඇවිල්ලා මෙච්චර වටිනා ධර්මයක් මට කියා දුන්නා. එහෙම අවවාද කළායින් පස්සේ මම කොහොමද මේ නගරයක් මැද්දේ මේ කුඹල්හලක මිය පරලෝ යන්නේ? එහෙම හරියන්නේ නැහැ. මම කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගෙන විමුක්ත සිතක් ඇතුවයි මරණයටපත් විය යුත්තේ කියලා උපස්ථායක හාමුදුරුවන්ට කිව්වා. අනේ පුළුවන් නම් ඇඳ පිටින් උස්සගෙන මාව ගිජ්ජකූට කන්දට යහපැත්තේ තියෙන කළුගල් තලාවට අරගෙන යන්න කියලා.
මොකද රජගහ නුවර කියලා කියන්නේ කලබල නගරයක්, විවේක පරිසරයක් නෙමේ, ධර්මයේ මෙනෙහි කරන්න සුදුසු පරිසරයක් නෙමේ. වක්කලී ස්වාමින් වහන්සේ දැන් ඉතින් තමන් වහන්සේගේ ජීවිතය ගැන, කය ගැන අපේක්ෂාවක් නැහැ. ධර්මය අවබෝධ කරගෙන මිය පරලොව යන්නයි ඕනකම තියෙන්නේ. ඒ නිසා වක්කලී ස්වාමින් වහන්සේ කල්පනා කළේ භාවනා කරන්න සුදුසු පරිසරයක්. ඒ හිඳයි අසනීප තත්වය ගැනත් හිතන්නේ නැතුව, තකන්නේ නැතුව කළු ගල් තලාවට එක්කගෙන යන්නේ කියලා කිව්වේ. ඉතින් අර උපස්ථායක හාමුදුරුවරුත් ඇඳ පිටින් ඔසවාගෙන ඒ කළු ගල් තලාවට අරගෙන ගියා. ගියායින් පස්සේ ඉතින් වක්කලී ස්වාමින් වහන්සේ එතන ඇඳේ හාන්සි වෙලා ඉඳගෙන තථාගතයන් වහන්සේ කියා දීපු විදිහට මේ පංචස්කන්ධේ යථා ස්වභාවය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් බලන නුවණින් මෙනෙහි කරනවා. එදා රාත්‍රියේ තථාගතයන් වහන්සේ වේළුවනාරාමේ ගත කරන්නේ නැතුව වක්කලී ස්වාමින් වහන්සේට උපදෙස් දීලා භාගිතුන් වහන්සේත් ගිජ්ජකූට කන්දේ ගන්ධ කුටියට වැඩියා. භාගිතුන් වහන්සේට රාත්‍රියේ දේවතාව දෙන්නෙක් ඇවිල්ලා මතක් කරනවා, ස්වාමීනි මේ වක්කලී හාමුදුරුව කෙලසොන්ගේ මිදෙන්න, කියන්නේ අරහත් ඵලයට පත් වෙන්න බොහෝම උත්සාහවන්ත වෙනවා, වීරිය කරනවා. අනිත් දේවතාව ඉඳන් කිව්වා, ස්වාමීනි වක්කලී ස්වාමින් වහන්සේ විමුක්තියට පත් වෙලා තමයි ජීවිතේ අවසන් කරන්නේ. පහුවෙන්දා එළිය වැටුණායින් පස්සේ භාගිතුන් වහන්සේ භික්ෂුවක් ඇඳවලා කිව්වා, වදාලා භික්ෂුව ඔබ ගිහිල්ලා වක්කලී නමට මෙන්න මේ පණිවිඩය කියන්න, තථාගතයන් වහන්සේට දේවතාව දෙන්නේ කී රාත්‍රී කාලේ ඇවිල්ලා මෙන්න මේ විදිහේ පණිවිඩයක් සැලකලා, ඒ වගේම තථාගතයන් වහන්සේත් පවසා සිටිනවා වක්කලී ඔබට හිස් මරණයක් හිමි නෑ කියලා. තියයි භික්ෂුවත් භාගිතුන් වහන්සේගේ පණිවිඩය අරගෙන ගියා වක්කලී ස්වාමින් වහන්සේ ළඟට ගිහින් කිව්වා, භාගිතුන් වහන්සේගෙන් පණිවිඩයක් අරගෙනයි මම ආවේ කියලා. ඉතින් වක්කලී ස්වාමින් වහන්සේ බුද්ධ වචනයට කොච්චර ගරු කරාද, භාගිතුන් වහන්සේට කොච්චර ගරු කරාද කියනවා නම් අර ඇඳේ හාන්සි වෙලා ඉඳගෙන බුද්ධ වචනේ අහන්න කැමති වුණ නැහැ. කිව්වා, අනේ මට කොච්චර අමාරුණත් කමක් නැහැ, භාගිතුන් වහන්සේගේ පණිවිඩයක් මට මේ ඇඳ උඩ ඉඳගෙන අහන්න බෑ, මාව බිමින් තියන්න, උස්සලා බිමින් තියන්න කියලා. ඉතින් අර උපස්ථායක හාමුදුරුවරුත් වක්කලී හාමුදුරන්ගේ ඉල්ලීම හින්දා ඇඳෙන් අයින් කරලා බිමින් තිබ්බා. යන්න බලන්න මේ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයෙකුගේ ලක්ෂණය. උසතැනක ඉඳගෙන බුද්ධ වචනය අහන්න කැමති නැහැ. ඉතින් ඒක නිසා බණහන පින්වතුන් තමන්ට විශේෂ අසනීපයක් අමාරුවක් නැත්තම් උස්තැන්වල ඉඳගෙන බුද්ධ වචනය අහන්න සුදුසු නැහැ. ඒක තමයි බුද්ධ ගෞරවය. අසනීපයක් තියෙනවා නම් මිටි ආසනයක් භාවිත කළාට කමක් නැහැ. නැත්තම් පහත් තැනක ඉඳගෙන ගෞරවයෙන් ඕන බුද්ධ වචනය අහන්න. එහෙම තමයි වක්කලී ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය ඇහුවේ. වැඳගෙන බුදුරජාණන් වහන්සේ කියාපු වචනේ ශ්‍රවණය කරලා අර පණිවිඩය අරගෙන ආපු භික්ෂුන් වහන්සේට කිව්වා, මට මේ රූපයේ පිළිබඳ, වේදනා සංඥා සංස්කාර විඥානයේ කියන පංචස්කන්ධයේ පිළිබඳ චන්දරාගයක් ඇත්තේ නැහැයි කියලා තමන් වහන්සේගේ හිතගෙන තමන් වහන්සේට තිබිච්ච හැඟීම ප්‍රකාශ කළා. වක්කලී ස්වාමින් වහන්සේට මෙතනදී පොඩි වැරදීමක් වුණා. ඒ කියන්නේ වක්කලී ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අවවාදෙහි පිහිටලා පංචස්කන්ධය පිළිබඳ විදර්ශනා නුවණ දියුණු කරගෙන යනකොට උන්වහන්සේට අධිමානයක්, ඒ කියන්නේ තමන් වහන්සේ මාර්ගඵල නොලබාම මාර්ගඵල ලබලා අරහත්ත්වයට පත් වෙලා ඉන්නේ කියන අධිමානයක් ඇති වෙලා තිබුණා. කියන්නේ ඒක නිසා වක්කලී ස්වාමින් වහන්සේ මේ විදිහ උත්තරයක් දීලා අර භික්ෂුව පිටත් කළා. ඊට පස්සේ වක්කලී ස්වාමින් වහන්සේ කල්පනා කළා, දැන් ඉතින් තමන් වහන්සේට විශ්වාසයක් තියෙනවානේ, තමන් වහන්සේගේ හිතේ කෙලෙස් නැහැ කියලා, මේ පංචස්කන්ධය පිළිබඳ තියෙන සියලුම බැඳීම් උපාදාන ප්‍රහාණය කරලයි කියලා. ඉතින් එහෙම හිතුනේ විදර්ශනානුවණේ බලෙන් කෙලෙස් යටපත් වෙලා තිබිච්ච හින්දා. යටපත් වෙලා තිබිච්ච එක වක්කලී ස්වාමින් වහන්සේ වරදවා හිතුවා කෙලෙස් හිතේ නැහැ, ප්‍රහාණය වෙලයි කියලා. ඉතින් මේ වක්කලී ස්වාමින් වහන්සේ තීරණය කළා, තවදුරටත් මම මේ අසනීපෙන් දුක් විඳ විඳ ඉන්නුම නැහැ, මම ජීවිතේ නැති කරගත්තා නම් හොඳයි කියලා ළඟ තිබිච්ච දැලි පිහි අරගෙන ගැලසිඳ ගත්තා. ඒ ගැලසිඳ ගන්න හදනකොටම තමන් වහන්සේට තිබිච්ච හිතේ තිබිච්ච හැඟවි තිබුණු මමත්වය ඉස්මතු වෙලා ඇවිල්ලා තැති ගැනීමක් ඇති වුණා. අන්න එතකොට වක්කලී ස්වාමින් වහන්සේ වටහා ගත්ත තමන් වහන්සේ මාර්ගඵල ලබා නැහැ. පින්වතුනි, අධිමානය ඇති වෙන්නේ හැම වෙලෙම පෘථග්ජන කෙනෙකුටයි කියන එක සඳහන් වෙනවා. මාර්ගඵලලාභී කෙනෙකුට වැරදි වැටහීමක් ඇති වෙන්නේ නැහැ. තමන් මාර්ගඵල නොලබා මාර්ගඵල ලැබුවා කියන වැරදි වැටහීමක් ආර්යයන් වහන්සේලාට ඇති වෙන්නේ නැහැ, පෘථග්ජන කෙනෙකුටමයි ඇති වෙන්නේ. ඉතින් එතකොට තමන් වරදවාගෙන හිටපු මේ අදහසත් තේරුම් අරගෙන නිවැරදි ආකාරයෙන්ම ධර්මය අවබෝධ කරගෙන අන්තිම මොහොතේ ගැල සිඳගත්තත් ප්‍රාණය නිරුද්ධ වෙන්නේ ඉස්සල්ලා වක්කලි ස්වාමින් වහන්සේට පුළුවන්කම ලැබුණා නියමාකාරයේම විදර්ශනානුවණ ඇති කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සතර මග සතර ඵල පිළිවෙලින් උතුම් වූ අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගන්න. අනේ කාරණයෙන් අපට පැහැදිලි වෙනවා එහෙමනම් අන්තිම කාලේ නැත්තම් මරණ මංචකයේ වුණත් ධර්මය අවබෝධ කරගන්න උත්සාහවන්ත වෙන ශ්‍රාවකයෙකුට ඊට අවස්ථාව තිබෙනවා. නමුත් වක්කලී ස්වාමින් වහන්සේ වගේ වැරදි අදහසකින් යුක්තව සියදී හානි කරගන්න කටයුතු කරන්න සුදුසු නැහැ. ආර්ය නිවැරදි මගක යන ශ්‍රාවකෙක් يعني නිවැරදි ධර්මාබෝධයකට යන ශ්‍රාවකෙක් එහෙම කරන්නේ නැහැ. වක්කලී ස්වාමින් වහන්සේටත් උනේ අදිමානේ නිසායි වක්කලී ස්වාමින් වහන්සේ එහෙම පියවරක් ගත්තේ. නමුත් අන්තිම මොහොතේ ඒ වරදත් වැටහිලා නිවැරදි ලෙසම විදර්ශනානුවණ ඇති කරගෙන ධර්මය අවබෝධ කරගෙන උතුම් වූ මහරහත් භාවයට පත්වෙන්න වක්කලී ස්වාමින් වහන්සේ වාසනාවන්ත වුණා. තියන්නේ ඒ නිසා පින්වතුනි අපි මරණ මංචකයේ දක්වාම උත්සාහයත් නොහැර පිරිසිදු සීලෙහි පිහිටා චිත්ත සමාධිය ඇති කරගෙන මේ ජීවිත පැවැත්මේ යථා ස්වභාවය දකිමින් අවබෝධ කරගන්නට උත්සාහවන්ත වෙමින් ධර්මයේ තුලින්ම බුදුරජාණන් වහන්සේ දැකගන්ටයි වෑයම් කළ යුත්තේ. ඉතින් මේ සෑම දිනාටමත් සද්ධර්මයේ ශ්‍රවණයේ කීරීමේ පුණ්‍ය සම්පත්තියේ බලෙන් ඒ උතුම් වාසනා උදාපත් වෙලා තමන්ගේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බෝධිපාක්ෂික ධර්ම සුවසේ වඩා වර්ධනය කරගෙන මේ ජීවිතයේම ධර්මය අවබෝධ කර ගන්නට හේතු වාසනාව තිබෙනවා නම් වක්කලී ස්වාමින් වහන්සේට වගේ මරණ මාංචකයේදී හෝ මේ ජීවිතයේ තුලම සතර මග සතර ඵල පිළිවෙලින් අජරාමර සංඛ්‍යාත උතුම් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගන්නටම ලැබේවා ලැබේවා කියා ප්‍රාර්ථනා කර ගන්න. අද මේ ධර්ම දේශනාවේ පූර්ණ දායකත්වයේ දරන්නේ කිතුල්ගල මහභාගයේ ශිරියෝය පදිංචි කේ පේමරත්න මහත්මයා සහ ශීලා කොතලාවල මහත්මියන දෙපළ විසින් කිතුල්ගල මහභාගයේ ශිරියෝය පදිංචි කේ පේමරත්න මහතාගේ සහ ශීලා කොතලාවල මහත්මියගේ අභාව ප්‍රාප්ත දිමව්පියන්ට පුණ්‍යානුමෝදනා කිරීමටත් ඒ වගේම මාතර කඹුරුගමුවේ එගොඩවත්තේ පදිංචි ඩී.එස්. සඳකුමාර මහතාගේ මියගිය මෑණියන් වූ රෝසා මාලනී මාතාවට සහ අභාවප්‍රාප්ත පියාණන් වූ හැන්ඩි සිල්වා මහතාට පුණ්‍යානුමෝදනා කිරීමට පොල්ගහවෙල ගොඩවෙලවත්ත පදිංචි රුවන්වීර සූරිය මහතාගේ මෑණියන් වූ මීට මාස තෙමසකට පෙර අභාවප්‍රාප්ත ශීලා වීර සූරිය මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීමට එවැගේම මීගම්මේ පදිංචි රාණී දික්කුඹුර මහත්මියගේ ස්වාමි පුරුෂයා වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවයේදී සිටියේදී අභාවප්‍රාප්ත උපුල් ප්‍රියන්ත මහතාට පුණ්‍යානුමෝදනා කිරීමට එවැගේම දිවුලපිටිය බලගල්ලේ විසූ ගාමිණී ජයතුලික මහතා ඇතුළු සියලුම අභාවප්‍රාප්ත ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ පින්පෙත්තේ සියලුම ඥාතීන්ට අත්පත් වීමෙන් ඥාතීන්ද සුවපත් භාවයට පත් උතුම් නිවනින් සැනසෙත්වා යන අදහසින් පින් අනුමෝදන් කරමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එවැගේම මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා තමන් ජනිත කරගත්තා පුණ්‍ය සම්පත් ඉෂ්ඨකාමී හිතකාමී සම්‍යක් දෘෂ්ටික දේවරුන්ටත් අනුමෝදන් කරන්නට මේ පුණ්‍ය සම්පත්තියේ දේවරුන්ටත් අත්පත් වීමෙන් දේවරු බුද්ධ ශාසනය ආරක්ෂා කරත්වා බුදු පිළිස ආරක්ෂා කරත්වා දේවරුන්ටත් නිවනින් සැනසෙන්නට මේ පින හේතු වාසනා වේවායි පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාගා මහිද්ධිකා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාගා මහිද්ධිකා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාගා මහිද්ධිකා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. ඒ වගේම මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා ඒ පේමරත්න පියාණන්ගේත් ඒ වගේම ශීලා කොතලාවල මෑණියන්ගේත් සියලුම
අසනීප තත්ත්ව දුර වී නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම. ඉතින් අයි කලින් සඳහන් කළා වගේ මේ කය ලෙඩ වෙන එක නම් අපට නවත්වන්න බෑ. ඒ නිසා හිත ලෙඩ නොවී පවත්වන්නට අපි මහන්සි ගනිමු. ඒ නිසා ඒ අයගේ සිත නිරෝගී සුවපත් භාවයට පත්වේවා කියන ප්‍රාර්ථනාව අපි ඇති කරගමු. ඒ වගේ මේ දෙපළගේ වැඩිමහල් දියණිය කල්යාණි කොතලාවල සහ නාලක ලියන කියන දෙපළගේ දූ දරුවන් වන ලුක්ෂී රාවින්දු සහ පිනිදු යන දරුවන්ට, ඒ වගේම දෙවන දියණිය වූ නිර්මලා කොතලාවල, ඒ වගේම සඳ කුමාර යන දෙපළගේ දූ දරුවන් වන පසන් නිධි, දුරේෂ්මා, ආකාශ යන දරුවන්ට, කුඩා දියණිය වන රිජිනා කොතලාවල යන දරුවන් හා රුවන් වීරසූරිය යන දෙපළට, දූ දරුවන් වන ශානුක සහ රශ්මිදු යන දරුවන්ට, නාලක ලියනගේ මහත්මාගේ දෙමාපියන්ට, රුවන් වීරසූරිය මහතාගේ පියාණන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ සෑම දෙනාගේත් සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙලා, ඒ වගේම ධර්ම දේශනා කළ ස්වාමින් වහන්සේට, බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ ස්වාමින් වහන්සේට, බෞද්ධයා නාලිකාවේ සේවයේ නුතු කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. ඒ සෑම සම්‍යක් ප්‍රාර්ථනාවක් ඉෂ්ට සිද්ධ වෙලා මේ පින්වතුන්ට සිද්ධ කරගත් කුසල සම්පත්තියේ බැල් බලයෙන්, බණේසු කුසල සම්පත්තියේ බලයෙන්, චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් නිවනින් සැනසෙන්නම මේ පින හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.
සාදු සාදු සාදු. එම උතුම් සද්ධර්ම දේශනාව පැවැත් වූ කුරුණෑගල ඇහැටුවැව කදුරුවැව ධර්මරාජකල අරණ්‍ය සේනාසනාධිපති මහා විහාරීය විනයාලංකාර ශ්‍රාවක සභාවේ ගරු අනුශාසක පූජ්‍යපාද අවසරයි නාවල ධම්මානන්ද ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට මෙවන්ම වූ ශාසනික සේවයෙහි චිරාත් කාලයක් යෙදීමට අවශ්‍ය ශක්තිය, ධෛර්ය, නිදුක් නිරෝගී සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාධු සාධු සාධු. ඒත් සමගින් බෞද්ධයා ගුවන්විදුලි දායකත්ව ධර්ම දේශනාව අවසන් වෙනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.